බෝධිපාක්ෂික ධර්ම විග්‍රහයේ සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව මුල් කරගෙන එම කායානුපස්සනාවට අයිතිවන්නා වූ භාවනාව තුළ මේ ඇලීම ගැටීම කියන මේ දෙක දුරු කර ගැනීමට තිබෙන කාරණා 12ක් කර්මස්ථාන 12ක් දේශනාට තිබෙනවා. අන්නේ කර්මස්ථාන 12න් පළමු වන ආනාපාන සති කර්මස්ථානයේ පිළිබඳව ධර්මාභෝධයක් ලබා ගන්නට බව තේරුම් ගන්න ඕනේ. අද බොහෝ කොට වදන භාවනාවක් ආනාපාන සති භාවනාව හරි ප්‍රසිද්ධයි. මේ භාවනාව කොයි කාලයක උපමන කාලයක පටන් කරනවද? විවිධාකාරයෙන් කරනවා. අපි බලන්න ඕනේ මේ අවස්ථාවේදී කෙතෙක් දුරට ප්‍රතිඵල ලැබලා තියෙනවද? මේ භාවනාව කරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ භාවනාවක ආනාපාන සති භාවනාව කායානුපස්සනාවට අයිති. එනම් සතර සතිපට්ඨානයට අයිති. සතර සතිපට්ඨානයිති භාවනාවක් කරනවා නම් ඒ ආර්ය මාර්ගයයි. නිවන් අවබෝධ කර ගැනීමට තව එකක් කරන්නත් අවශ්‍ය නැහැ. ඒ තුලින් උත්යන්න පුළුවන්. ඒක නිවන් මාර්ගය. එහෙනම් මේ ආනාපාන සති භාවනාව විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අපි දැනට භාවිත කරන විවිධාකාර ක්‍රම තියෙනවා. නාසයෙන් යන හුස්ම රැල්ල මුල් කරගෙන ආස්වාස වාතයේ පාස්වාස වාතයේ සිහි කරමින් කරන භාවනාව ගැන විග්‍රහ වෙනවා. ඒ වගේම ඒ කාරණේ මුල් කරගෙනම ශරීරයේ තිබෙනා වූ ඒ ආස්වාස පාස්වාස වායුවට අනුව පිම්බීම හැකිලිම මුල් කරගෙන ඒ විදිහට කරන භාවනා ක්‍රම තියෙනවා. මම එකක් පස්සේ ආ විවේචනය කරනවා හැම නෙමෙයි. විවේචනය කරනවා නෙමෙයි. ඒවා තුලින් යන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. ඒකාන්තයෙන් කිසි අමාරුවක් නැහැ. බුදු දහම අනුව ධර්මාභෝධයේ මූලික දහම වැටහුණාට පස්සේ පූර්ව භාග නුවණ පහළ වුණාට පස්සේ කොතනකවත් හිත බඳින්න දෙයක් නැහැ. හටගත්ත යම් දෙයක උපරිමාවිත පස්සේම වැළකීම දැකලා ඒ අනුසාරයෙන් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි නේද කියලා තීරුම් ගත්ත දාට ලෝකේ පිළිබඳ නිසාරප්පේ දැකලා අසාරප්පේ දැකලා ඒ පිළිබඳ ඇලීම වැඩිම අත්හැරීම වැඩිම ඉදියට පටන් ගත්තා නම් ඒ තමයි නිවන් මාර්ගය වැඩිම මාර්ගය වෙනවා කියන්නේ ඒකටයි. එහෙනම් යමකින් ඒ ටික සිද්ධ වෙනවා නම් කොයි එකකින් කළා හරි කමක් නැහැ. ඒ ටික සිද්ධ වෙනවා නම් අන්න ඒක ආර්ය මාර්ගයක් නිවන් දකින මඟක්. මොනින් තේරුම් අරගන්න ඕනේ මේ කියන මාර්ගයේ අද විග්‍රහ කර ගන්නකොට ඇයි අද කාලයක් තිස්සේ මේ හුස්ම රැල්ලට හිත තියාගෙන හෝ සිම්බින් හැකිලීම් ආදී වශයෙන් හෝ ඒ භාවනාවක් කරගෙන යනකොට ඒකේ ලැබෙන ප්‍රතිඵලයේ තුන රාගක්ෂේ වෙනවද දේශක්ෂේ වෙනවද කියලා හිතලා බැලුවේ නැද්ද? කියලා හිතලා බලන්න ඕනේ. මම කොතේ කාලයක් මේ භාවනාවන් කළාද? මේ භාවනාවන් කරපු මගේ හිත රාගයෙන් මිදිලාද? ද්වේෂයෙන් මිදිලාද? ඇලීමකට හේතු නැගිච්ච තැන ඇලෙනවද? ගැටීමට හේතු වෙන අරමුණක් ආපද වෙනවම ගැටෙනවද නැද්ද කියලා තමා තමා පිළිබඳව පරීක්ෂණය කරලා බලන්න ඕනේ. ඔය එක එක විදිහේ එළියක් වෙනුනට කය පැහැල් වෙනවා දැනුන පළියට ඒ භාවනාව මට වැදුණා කියලා හිතියට ආර්ය මාර්ගයේ ප්‍රතිඵලය නම් දකින්න බෑ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබුණාද කියලා යම් කෙනෙක් දැනගන්න කල යුතු පරීක්ෂණය කුමක්ද? තමා පිළිබඳව දකින්න ඕන පරීක්ෂණයක්. ඇලීමට හේතු වෙන්නා වූ යම්කිසි මනවදන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියක් එනකොට ඊ ඇලීම අඩුවක් වෙලා තියෙනවද? අසාර ඇලීමක් නේද මේ කියයිදන් ඒකෙන් මිදීමක් වෙලා තියෙනවද? එවන් සමන් පිය කරන මලාප කරන දෙයකට මම කිව් දෙයට මගේ කිව් දෙයට පාර වදිනකොට ඒකේ හේතු යම්කිසි ආකාරයෙන් විරුද්ධව යමක් එනකොට මගේ ගැටීමේ මානසිකත්වය කොහොමද නැගෙන්නේ? මම ඒකේ ගැටීමේ යුත්තද? ඒක එහෙම නැති වෙලා නැද්ද? කොයි තරම්වත් දුර අඩු වෙලාවත් නැද්ද? අතීතයේ තමන්ගේ තිබුණා වූ ස්වභාවයක් ඒ භාවනාව වදාගෙන ගියාට පස්සේ සමාධියේ මනසේ ස්වභාවයක් තමන් පරීක්ෂණය කරන්න ඕනේ. මෙන්න මේ පරීක්ෂණයේදී අපිට පේනවා නම් පෙර මට මෙබඳු වන්නා වූ ප්‍රියමනාප අරමුණු වෙනකොට මේ වගේ අදහස් එනවා. දැන් මට ඒව අසාරයි කියලා වැටහීම ප්‍රඥාවට ගෝචර වෙනවා වැඩි හොඳට පැහැදිලි. ඒසා මගේ හිත පෙර වගේ ඇලෙන්නේ නැහැ. ඇලීමේ හටගන්න 10ක් මට ඉන්නේ නැහැ. ආසාවෙන් කුල්මක් කරන්නේ නැහැ. ඒ වගේ මේවට විරුද්ධව පහර වදිනවා කියලා මට ඇති වෙන ගැටීම මහා බලයකින් කම්පාවකින් පත් කරන්නේ නැහැ. බොහොම සාමාන්‍යයි. නැංගන්න ඇත්තරම නැහැ. අන්න ඒ වගේ සමාධියේ මනස ධර්මාභෝධය ලැබිලා වෙලා තියෙනවා නම් ওই විදිහ හොයා ගන්න ඕනේ. ඒ අරින්ද මම ඊයත් දැක්කා. උඩ ගියා වාගේ දැක්කා. මට මෙහෙම එකක් හෙද්දුනා, මගේ හුස්ම නැවතුණා. මේ වගේ දෙයකින් මගඵලම අයින් යනවා නම් මුලාව. හොඳින් තේරුම් ගන්න ඕනේ. මාර්ගඵල අවබෝධයක් ලැබුණා නම් ආගක්ෂේ වෙන්න ඕනේ, ද්වේෂක්ෂේ වෙන්න ඕනේ, මෝහක්ෂේ වෙන්න ඕනේ. ওই ටික විලා තියනවා නම් ප්‍රඥාව තුලින් ගත යුතු ප්‍රතිඵලයේ සමක්‍රමී ලගා වෙලා මාර්ගයේ වැඩිලා. හොඳින් තේරුම් ගන්න මේ ටිකේ මේ කාර්යම කාලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාටවත් කියලා ඇති ඵලයකුත් නැහැ. කියන්න ඕනේ මොකද්ද? දැනගන්න ක්‍රමී නම් මෙන්න මේකයි. තම තමන තුලලා තම තමන් මේ ත්‍ප්පිය දැනගන්න. තම තමන්ට අධ්‍යක්ීමක් ලැබී පූර්ව භාගන වුණ ලැබුණාට පස්සේ මාර්ගයක් වැඩුවොත් ඒ මාර්ගයේ තුල යථාර්ථය ලැබෙන හැටි. එහෙනම් කොහොමද අපි ඒකපත් වෙන්නේ? එහෙනම් කොහොමද මේ හුස්ම ගැල්ලක් තුලින් අපි ඒ විදිහටපත් වෙන්නේ? මෙවන් ශාන්තියටපත් වෙන්නේ. ඒ මත් ක්‍රමයක් කියලා තමයි මම කිව්වේ. ඒ ක්‍රමෙත් හරියට දැනගෙන කළොත් ඒකිනුත් ඔය කියන්නා වූ සමාධියත් ලබන්න පුළුවන්. ප්‍රඥාවට මාර්ගයක් පාදා ගන්න පුළුවන්. සමත විදර්ශනා යුගලද්දෝ වැඩෙනවා. හරියට මාර්ගය කරගෙන ගියාන. ඒ කියන්නේ සමත භාවනාවකින් ලැබෙන ධානයක් ලැබෙනවා. ධර්මාභෝධයෙන් ප්‍රඥාව මුල් කරගෙන ලැබෙන විදර්ශනාවෙන් නිවන් මාර්ගය වැඩෙනවා. එතකොට මේ කියන කාරණා දෙකම ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ. බොහෝ කාලයක් ඉඳන් අපි මේ හුස්ම රැල්ලට හිත තියාගෙන හිත එක්තැන් කරන්න ඕනේ කියලා වැඩක් කළා. ඉස්සෙල්ලාම හිත එක්තැන් කරගන්න ඕනේ කියලා. හැබැයි මෙහිදී විමර්ශනය කරලා බලන්නයි මේ කියන්නේ. ඒකාන්ත කරලා මම අදහස් දෙනවා නෙමෙයි, හිතලා බලන්න, විමර්ශනය කරලා බලන්නයි මේ අදහස දෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම්ම වල ප්‍රභාවය මොකද්ද? හිත පිරිසිදු කරගන්න මාර්ගය දුන්නා විතරක්, එක්කම් කරන්න මාර්ගය දුන්නා නෙමෙයි. හිත පිරිසිදු කරන භාවනාව බුදු පියාණන් වහන්සේ දුන්නා. කිලිටි අරගන්න භාවනාවක් දුන්නා. කිලිටි අරගත්ත හිතේ ස්වභාවය එක්කම්. නැත්නම් එක්කම් වුණා කියන්නේ අවශ්‍ය දේට අනුකූල වුණා. කටහිරේ සුසුසත්ත්වයට පත් වුණා. මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. යහපත් කන්නා ගුණයෙන් තමයි අපි ධර්මයේ ලැබුරු කරාද විසිරෙන්නේ නැහැ. කම්පාවක් නැහැ. කම්පාකලයේ ඇලීම ගැටීම මුලාව. නැළ ලෝභ දේශ මොහ. ඒවා ගැළවිලා යනකොට, සාගත ගැළවිලා යනකොට, සාග නැති, ද්වේෂ නැති, මොහ නැති හිත අකම්පයයි. මෙන්න මේ අන්නේ අකම්පිතාවයයි අපිට සමාධිය ඉන්නේ. ප්‍රඥාව තුලින් ගොඩනගුණා නම් ඔතන තියෙනවා සමාධියයි ප්‍රඥාවයි දෙකම. නම් අන්නේ කියන කාරණා දෙකම ගොඩනැගින්ද අවශ්‍ය වෙන විදිහට තමයි මේ බුදුදහම තුළ භාවනාවක් වැඩි යුත්තේ. එහෙනම් සෑම භාවනාවකම ස්වභාවයක් තියෙනවා. මොකද්ද? විවේක නිස්සීත, විරාග නිස්සීත, නිරෝධ නිස්සීත, උත්සග්ග පරිණාමී කියන මෙන්න මේ කාරණා හතරක් ආර්ය භාවනාවක් තුළ තිබිය යුතුයි. මේ කාරණා හතරෙන් තොර භාවනාවක් ආර්ය භාවනාවක් වෙන්නේ නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි හිත හොයලා බලලා නැති දෙයක් තමයි මේ ටික. එක එක රාසියෙන් විවිධ ආහාර ක්‍රම පස්සේ ගියාට හරියන්නේ නැහැ. විවේක නිසිත වෙන්න නම්, විරාග නිසිත වෙන්න නම්, නිරෝධ නිසිත වෙන්න නම්, උත්සර්ග පරිණාමී වෙන්න නම් කුමක් දැකිය යුතුද කියලා දැකලා තියෙන්න ඕනේ. කුමක්ද දකින්න ඕනේ? මේ ලෝකේ අභ්‍යන්තර වේවා, බාහිර වේවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම වස්තු හැරෙන්න තව දෙයක් නැහැ. ඒවා ස්වභාවය ඒකයි. අසාර වන්නා ලෝකයක් තුල මම මොනවෑ හිතවදින්නද? අසාර වන්නාව ලෝකයේ අතුල මොනවා ගොඩනගන්නද? මට එහෙම ගොඩනගන්න එකක් නැහැ. එහෙනම් මගේ හිත පිහිටියේ කොහෙද? මේ අහාර ලෝකයේ අත්හැරීම තුලයි, නොඇලීම තුලයි, මිදීම තුලයි. මෙන්න මෙතෙන්ට හිත පිහිටුවාම කියනවා නිවන මුල් කරගෙන හිත පිහිටුවා ගත්තා. නිවන පෙරටුහල හිත පිහිටුවා ගත්තා. පරිමුඛං කතින් උපත්තයි විස්තාවින් නොන උතෙන්දි හිත නිවය මුල් කරගෙන පිහිටවා ගත්තා. මෙන්න මේකයි නියම අර්ථේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. නිවනට හිත පිහිටවාගෙන භාවනාවක් කරන්න. එයන් නිවනට හිත පිහිටවාගෙන ආනාපාන හදිය වඩන්නේ කොහොමද? දැන් මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මෙතෙක් කල් කර ආනාපාන හදියට යථාර්ථවත් එකතු කර ගැනීමක් මම මේ කියන්නේ පාර ගැහිීමක් නෙමෙයි. ඒකට යථාර්ථවත් යමක් එකතු කරගෙන වැඩුවොත් වෙනස වෙන්නේ. හොඳින් තේරුම් අරගෙන බලන්න. මොකක්ද අපි කරන්න ඕනේ? කොහොමද අපි හුස්ම ඇදලා නිවන් දකින්නේ? හුස්ම උඩට ගෙන පහතරන් නිවන් දකින්න ක්‍රමය මොකද්ද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඇයි එහෙනම් අපි ඒකට හිත තියන්නේ? ඒකට හිත තියන්නේ නිවන් දකින්න ක්‍රමයක් තියෙනවද? දැකගත යුතු දෙයක් තියෙනවා. හැබැයි මේ කාලේ වෙනකොට ඒ தත්ත්වෙ වෙහිලා බව පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ලෝකේ අපාර ලෝකයේ තුල මනවදන රූපයක් පස්සෙ යන්න මට ඕනකමක් නැහැ. ඒක අපාර වැඩක්. මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ තියෙන ලෝකයේ තුල පරිසරලා ඕවා පස්සේ අබා ගිහිල්ලා මට ඇති වැඩක් නැහැ. ඒක මුලා ගමන. අසාරත්වයේ කරා යන ගමනක් නිසා සාරත්වයටපත් වෙන්න බෑ, නිවනටපත් වෙන්න බෑ. සාරත්වේ නම් නිවනයි, අසාරත්වේ ලෝකයයි. ලෝකයෙන් මිදෙන්නයි මට අවශ්‍ය වෙන්නේ. ලෝකේ පරිසරන්ද නෙමෙයි, අසාරත්වයට ගෝචර වෙන්න නෙමෙයි. මෙන්න මේ කියන කාරණේ තේරුම් අරගත්ත මූල ධර්මයේ වැඩිහිච්ච කෙනාට පූර්ව භාග නුවණ තියෙන නිසා අන්‍යයට පුළුවන්කමක් ලැබෙනවා මේ ආනාපාන සති භාවනාව කියන කාරණේ තුලින් නිවන් අවබෝධයට මඟ අපාදා ගන්න. විශේෂයෙන් දකින්න ඕනේ අපි ආනාපාන කියන්නේ මොකද්ද? ආස්වාද ප්‍රස්වාද කරන භාවනාව කියලා තමයි මේ භාවනාව අද හඳුන්වන්නේ. හැබැයි මෙතෙන්දි හරි ගැඹුරු හරියක් තියෙනවා. මෙතෙක් කල් වලපු අය එහෙම වරලා බලන්න මේ කියන ක්‍රමෙත් වලලා බලන්න වෙනසක් තියෙනවද කියලා. ඒ වෙනස වලින් තමයි තේරුම් ගන්න ඕනේ. ආරේ මාර්ගයේ වැඩෙන භාවනාවක් තියෙනවා නම් ඒක අනුගමනය කරලා වැඩි වයස් වටිනා ප්‍රතිඵල ලබා ගන්න. මොකද්ද කියලා ඉති අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම ආනාපාන මොකද්ද කියලා. ආන කියන්නේ මොකද්ද? පාන කියන්නේ මොකද්ද? මේක දකින්න ඕනේ. අරගන්න දෙයක් තියෙනවා, පහ කරන දෙයක් තියෙනවා. අරගත යුතු දෙයක් සහ පහ කළ යුතු දෙයක් දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. මොනවද ගන්න ඕනේ, මොනවද පහ කරන්න ඕනේ? මෙන්න මේක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. මේ කියන්නේ හුස්ම ගැනීමෙන් අරීමේ කරන භාවනාවක් නෑ කියන එක නෙමෙයි. එහෙම භාවනාවක් තියෙනවා. හැබැයි මේ භාවනාවේ ක්‍රමදේහිකුත් තියෙනවා. එකක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු යම් භාවනාවක් ඇත්නම් ඒ ආනාපානසති භාවනාව ලෝකයේ එතෙක්කල් හෝ අද වෙනකන් හෝ වලන බාහිර භාවනාව නෙමෙයි කියන එක. ආනාපානසති භාවනාවේ පසු කාලේ හොඳින් තේරුම් ගන්න ඕනේ. ආනාපානසති භාවනාවේ කිව්ව කාරණේ ආස්වාද ප්‍රස්වාදයේ පිළිබඳ ආරවිණේ අර්ථේ ටිකක් විග්‍රහ කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. සාම්ප්‍රදායිකව ගිනාව කලියට අපි එහෙම ගෙනාවා. ඒවල දොස් කියනවා නෙමෙයි. ඒ තුලින් සමාධියක් ලබා ගන්න පුළුවන්. ආර්ය මාර්ගයට පත් වෙන පහසු විහෙරෙන්න පත් වෙන පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් වැඩිපුර විග්‍රහ කරලා මේ ටික හොඳින් තේරුම් අරන් හිටියොත් අපි කරන කටයුතු බොහොම පහසුයි. අපේ භාවනාව සම්පූර්ණයෙන් සඵල කරගන්න අපිට හේතු වාසනා ලැබෙනවා. එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මෙන්න මේ ටික. බුදු පියාණන් වහන්සේ තුන් මාසයක් වත් කාලය තුල තුන් මාසයක් මේව විසුණුහ අතිරට කියනවා. ගාලිගින් විසුව හැරෙන්න අනි කිසි කෙනෙක් මා හම්බෙන්න දෙන්න එපා. උන්වහන්සේ මේ උදකලා විවේකී ස්වභාවයෙන් එහෙම තුන් මාසයක් කමවත් වීෙන් ගත කරලා ඒ වත් අවසානයේදී විසුණුහ අතිරට දේශනා කරනවා. මහණනි, අන්‍ය පරිබ්‍රාජිකයෝ ඇහුවොත් ඉකුත් වත් කාලයේ බුදු පියාණන් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ආනාපාන සති විහරණයේ බහුලව වාසය කළා කියලා කියන්න. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කියත් කියනවා කියලා කියන්න. දැන් මෙතන පොඩි විශේෂයක් තියෙනවා අපිට දැනගන්න. බුදු පියාණන් වහන්සේගේ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඒකට වචන තුනක් දුනා, විශේෂ වචන තුනක්. මෙච්චර කල් අනේ යෝගීන් වහන්සේ ආනාපාන සතියට නොකියන වචන තුනක් දුන්නා. ඊට අරිය විහාරයේ කියත්, ධම්ම විහාරයේ කියත්, තථාගත විහාරයේ කියත් කියන්න. දැන් මේ විශේෂ දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම විහරණය පෙන්වපු තව දෙනක් හොයාගෙන බලන්න ඕනේ. මොකද බ්‍රහ්ම විහාරය අපි කවුරුත් දන්න කර්මීය මෙත්ත සූත්‍රයේ අවසානයේ පෙන්වන බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු. මෙන්න මේකට බ්‍රහ්ම විහරණය කියනවා. එහෙනම් ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ බහුලකල ආනාපාන සතියෙන් වාසය කළා කියලා කියන්නේ තුන් මාසෙ, පස් තුන් මාසෙ ඒ වගේ මේක මොකද්ද කියලා ඇහුවොත් මේකට බ්‍රහ්ම විහාරය කිව්වා කියලා කියන්නේ. ඉතින් දේශනා කරන බුදුරජාණන් වහන්සේම කර්මීය මෙත්ත සූත්‍ර අවසානයේදී පෙන්නා මෙන්න මේකට බ්‍රහ්ම විහරණය කියනවා. බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතියේ කර්මීය මෙත්ත සූත්‍රයේ තියෙන බව සාක්ෂියක්. ඔය ටිකත් හොඳට තේරුම් කරලා බලන්න ඕනේ. ඒ වගේම කවදයක් තියෙනවා. අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සීහ සේනාධිපතිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මට ආස්වාස වාදී කියා නම් කරුණු සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාදයේ සඳහා දහම් දෙසන්නේ එයින් සවුවන විකමවන්නේ යයි කියන මේ සත්‍ය කරුණයි. එනම් බුදුරන් වහන්සේ ආස්වාසවාදී කියනවා නම් කුමකින් ආස්වාදේදාද? චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත ආස්වාසේ. ආස්වාස වෙලා අන්නේ ආස්වාදේ ගන්නමයි දහම් දෙසෙනවා. හැබැයි එතන උලන් කියවෙන්නේ නැහැ, වාපියක් කියවෙන්නේ නැහැ. එතන කියවෙන්නේ මොනවද? අපි හිතලා බලන්න ඕන ටිකක් හොඳට. ආරි විනේ ආස්වාස මොනවද කියලා. අත්‍යතිල්ලකට ආස්වාස කියනවා. අත්‍යතිල්ල ලබන්න පුළුවන් ද ලෝකෙින්? යම් කෙනෙකුට අත්‍යතිල්ලක් ලැබෙන්නේ ලෝකයෙන් මිදෙන පැත්ත හෙවත් නිවන් පැත්ත වැඩිච දාට. එහෙනම් මොකද්ද ආස්වාසේ? නිවන ආස්වාස කරන්න ඕනේ. නිවන් මඟ ආස්වාස කරන්න ඕනේ. නිවනට පැමිණීමට නිවන් මඟ ආස්වාස කරන්න ඕනේ. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනාස්වාසික. වායුවට බලක් වෙන්කලිනේ ආස්වාස අනාස්වාස. ආනන්ද මේ සියලු සංඛාරිය අනාස්වාසිකයි ආස්වාස විරහිතයි. ආස්වාස ගන්න වටේ නියම නෙමෙයි. එන ආරිවිනි ආස්වාස කියන වදිනේට තවත් අර්ථ දුන් දැන් මේ පෙන්නන්නේ. ආරිවිනි ආස්වාස හොයාගන්නයි මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ලෝක ආස්වාස එකක්, ආරිවිනි ආස්වාස එකක්. අපි නිතර භාවිතා කරන කාලාම සූත්‍රයේ අවසානයේ පෙන්නනවා වෛර පහක් විය පහක් දුරුකල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මේදීම ආස්වාස හතරක් ලබනවා. චක්කාරෝ අක්ඛාසෝ අධිගතෝ හෝති. හතර ආස්වාසයක් ලබනවා. දැන් මේ ආස්වාස මොනවද දැන් දැනගන්න ඕනේ. වාතයේ මුල් කරගෙන හේව කාරණයක් නෙමෙයි. එක එක කෙනා එක විදිහට බල කියන ඇවිදilla. සමහර කෙනෙක් ඇවිදilla කියනවා. මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා. මේ පරලවක් තියෙන නිසා කින් කරුවාට, පව් කරපුවාට පින්පව් වල විපාක එනවා. මේ ආදිවාසීන් කෙනෙක් බල කියනවා නම් වෛර පහක්, බය පහක් දුරු කරලා යන පංච දුෂ්චර්යයෙන් වෙන් වෙලා ධර්මානුකූලව කරුණු දැකපු ඒ ආර්ය ශ්‍රාවකයා ඉතින් කරලවක් තියෙනවා කියලා බයට මං පව් කරන්නේ නැතුව ඉන්නවා නෙමෙයි. කරලවක් තිබුණා කියන්නේ නැත්නම් ඒක මල ඇති ප්‍රශ්නයක් නෑ. වරද වරද හැටියට දැක්ක නිසා, දුෂ්චර්යයේ දුෂ්චර්යයේ හැටියට දැක්ක නිසා, නොකටයුතුදී නොකටයුතුදී හැටියට මං මනසින් නුවණින් තේරුම් ගත්ත නිසා මම මේ පව් කරන්නේ නැත්තේ. ඒ පැත්තේ මට වැඩක් නෑ කිව්වේ ඒකයි. තව කෙනෙක් ඇවිදින් කියනවා පරලවක් නෑ. කරනවාද පින්පාවද විපාකක් නෑ බොරු කතා. ඉතින් මම මොකද ඒක කිව්වට? මම පරලවක් නැති නිසාවත්, පින්පාවද වශයෙන් විපාක නැති නිසාවත් මම මේ ආකාරයෙන් මේ පව නොකර ඉන්නවා නෙමෙයි. වැරදි බව දැකලා මම අත් කරලා ඉන්නවා. මට තිබුණත් එකයි නැත්නම් එකයි. කවුවල් විපාක තිබුණත් එකයි නැත්නම් මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒකවල ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් ආස්වාදයක් වෙන්නනවා. ඔය ආස්වාද ලැබෙන හැටි. මෙබඳු ආස්වාදයේ ස්වභාවය යෝකයි නම් ආරිවිණී ආස්වාද මොනවද? අත්‍යතිල තේරුම් ගන්න ඕනේ. මෙසේ තේරුම් අරගෙන යථාර්ථي අපි ආස්වාද ප්‍රසාද පිළිබඳ කලම විග්‍රහ කරන්නේ. යලිත් මේ ආනාපාන ගැන කතිය ගැන තව විග්‍රහ කරගමු. අද දවසේ මේ කිව්ව කරුණු විවර්තනය කරලා බලන්න. සෑම සිල් දිනකට යහපතක් වේවා.